సమంతా చక్కువాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగీ శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అపహమదినా గీమ నమస్కారే బీవా సుపిన్వత్ని ఉభహమదినామ దత్తితాము శ్రద్ధావింగ్ బలాపురత్వాన్ని ధర్మశ్రవణీ కరాన్నటాయి భత్రముల్ల దకును తలంగము పదించి పతిరగే జగత్తుదే కుమార మహాత్మా సహా పతిరగే పెతుం చతురంగ కుమార మహాత్మా కేన పినుతున్న ఎకతు వేళ మేవుతుం దేశనావట దాయకత్వేగిన కటేతు కరను తిం అరమును విద్యట ధమ్మికా బొతేజో మేనియన్గే జన్మదినే సిహి కరలా ධර්මදානමේ පිංකමක් හැටියට සිද්ධ කරන්නේ තවත් අරමුණු බොහොමයක් මුදුන් පමුණවාගෙන තිබෙනවා. දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ අපි බලාපොරොත්තු වෙන ජීවිතය ඇත්තටම අපි බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි. මොකද මිනිසුන්ගේ සිත්වල බලාපොරොත්තු තියෙනවා, ඒවා සමෘද්ධිමත් වෙන්නේ. හොඳට බලන්න, අපි අපේක්ෂා කරන ලෝකය අත්පත් කරගන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. නමුත් අපිට ඒ ලෝකේ ලැබිලා නැහැ. මැරෙනකම්ම ලැබෙන්නේ නැහැ ඇත්තටම. ඒක අපි අවබෝධ කරගන්න ඕන. හොඳට බලන්නකො, ජීවිතයේ දුක සැප දෙක තරාදීක දෙපැත්තට දැම්මොත් සැප බොහොම ටිකයි, දුක තමයි බොහොම බහුලව තිබිලා තියෙන්නේ. දුක ගොඩාක් තිබ්බට සැප තිබුණේ බොහොම පොඩ්ඩයි. නමුත් අපි සැප කියන දේ අපේක්ෂා කරනවා. මේ කාම භූමියේ ස්වභාවය තමයි සැපේට ස්වභාවයෙන්ම හිත තුල ඇති වෙන කැමැත්ත. අපි ඒක අපේක්ෂා කරනවා. එතකොට එහෙම අපේක්ෂා කළා කියලා අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒක හොඳට තේරුම් අරන් ඉන්න ඕන. ඉතින් මේ මනුස්ස ලෝකේ හරි හොඳයි. නමුත් සමහර තැන් තියෙනවා, එම් සාධාරණත්වයක්වත් අපේක්ෂා කරන්න බැරි. දැන් සමහර සත්තුන්ගේ ජීවිත බලන්න, සාධාරණයක් නැහැ. දැන් අපිට නම් අධිකරණයට යන්න පුළුවන්, ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන්, ජිනීවා යන්න පුළුවන් කීකී ඔය කියන්නේ. ඒ ඔක්කොම යන්නේ සාධාරණ වෙනුවෙන්නේ. නමුත් මේ සමහර තැන් තියෙනවා, මේ උපදින සත්‍යයගේ සාධාරණයි කියලා කන්නේ දුක විතරයි තියෙන්නේ, විඳවනවා විතරයි. අනික ඉතින් මේ මනුස්ස ලෝකේ උනා බලන්නකො, අවුරුදු 70ක් විතර යනකොට ඉවරයිනේ. ගොඩනගාගත්ත සියලු දේවල් වලට හමාර වීමක්, ගොඩනගාගත්ත සියලු දේවල් වලට තිත තියන්න වෙනවනේ. මොකද්ද මේකේ සාරය? අපි වේගෙන් ලෝකේ දුවනවා. තේම දුවල අපිට හරි මහන්සියක් තියෙන්නේ. ඒ දුවපු තරමට ප්‍රතිඵල ලැබිලා නැහෙනි. එතකොට අපි නොයේ කර්මණු පාසේ දුවනවා. අපි ගොඩාක් දේවල් අත්පත් කරගෙනත් තියෙනවා. නමුත් මේ මොන දේවල් අත්පත් කරගත්තත් අපිට සහනය කියලා එකක් නැහෙනි. හරිම ආස්වාදයක් නැහෙනි. දැන් ඇති කියලා හිත කියන්නේ නැහෙනි. හරි මහන්සියක් නේ තියෙන්නේ. දැන් දරුවෝ ඉන්න දෙමව්පියෝ දරුවෝ නිසා පොඩ්ඩක් සතුටු වෙනව තමයි. නමුත් ඒ දරුවා නිසා යා බාර ගන්න දුක බලන්න සතුට පොඩ්ඩයි නේ තියෙන්නේ. එතකොට දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසා පොඩ්ඩක් සතුටු වෙනවා, ගොඩාක් දුක් විඳිනවා. දරුවෝ නැති පැවිද්දෙක් ජීවිතේ බලන්න, එහෙම දුක කියලා එක්කුත් නැහැ. ඔයාලා බලාපොරොත්තු පොඩි සැපයකුත් නෑ, අර පොඩ්ඩක් තියෙන සැපේ එකක් නෑ. හරිම උපේක්ෂා සහගතයි. මේ බණ ඉවර වෙලා මං ඉන්න ආරාමයට මම නොගියා කියලා කිසි කෙනෙක් හොයන්නේ. ඇයි ආවේ නැති කියලා අහන්න කෙනෙක් නැහැ. මොකද වෙලා ගියේ කියලා හොයන්න කෙනෙක් නැහැ. වැළඳුවාද කියලා අහන්න කෙනෙක් නැහැ. ඔයාලට හිතෙනව නේද එහෙම හොයනවා නම් හොඳයි, අහනවා නම් හොඳයි, ඔයා කාලා දින්න කියලා අහන්න ඉන්නවා නම් හොඳයි කියලා. නෑ පින්නොත් නිය අහන්න නැති එකමයි හොඳ. තමන්ගේ තමන් ගැන තවත් හොයන්ට දෙවැන්නෙක් නැතිකම තියෙනව නේද? හරිම හොඳ දෙයක් ඒක. හරි සැහැල්ලුයි. අද මට කොහෙද යන්නේ කියන එක මට තීරණය කරන්න පුළුවන්කමම ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් ඕගොල්ලන්ට එහෙම පුළුවන්ද කරන්න? ඔයාලට පුළුවන්ද බණ ඉවර වෙලා? ඔයාලට පුළුවන්ද බණ ඉවරලා ඔයාලට ඕන විදිහට ඉන්න බෑ. ඔයාලට ඕන විදිහට ඉන්න බෑ. එතකොට ඔයාලට ඕන විදිහට ඉන්න බැරි වුණාට ඔයාලගෙන හොයන කෙනෙක් දෙවැන්නෙක් ඉන්නවා. ඇයි ආවේ නැත්ති? මොකද වෙලා ගියේ? මෙච්චර වෙලා යනවාද කියලා හාරා උස්සන්න. මේ අහවල් දෙය ගෙනාවද? ඇයි අහවල් දෙය ගෙනාවේ නැත්ති කියලා ගෙනාපු නොගෙනාපු දේවල් ගැන අහන්න හාරා උස්සන්න. දෙවැන්නෙක් ඔයාලගේ ජීවිතේ ඉන්නවා. දෙවැන්නෙක් ඉන්නවා කියන්නේ මහ දුකක්. පුළුවන් තරම් උත්සාහ කරන්න දෙවැන්නෙක්ගෙන් මිදෙන්න. මේ ජීවිතේ සැහැල්ලුව කියන එක කවදාවත් ගිහියෙකුට අත්දකින්න බෑ. සැහැල්ලුවක් කියලා දෙයක් කවදාවත් ගිහියෙකුට අත්දකින්න බෑ. ඒ ගිහිකම ඇතුළේ එහෙම සැහැල්ලුවක් නැහැ. සම්බාධෝයන් ගරාවාසෝ. ගෘහවාසී කියන්නේ සම්බාධක සහිතයි. ගොඩාක් බැඳීම් තියෙනවා. බැඳීම් වැඩි වෙන්න දුක වැඩි වෙනවා. ඒ තමන්ගේ ජීවිතේ බැඳීම් බහුල වෙන්න දුක වැඩි වෙනවා. එතකොට ඒ දුක වැඩි වෙන්න දුක අඩු කරගන්න කියලා හිතාන මිනිස්සුන්ගේ වැඩත් වැඩි වෙනවා. වැඩත් බහුලයි. නමුත් වැඩ කළා කියලා දුක අඩු වෙලත් නැහැ. ඔයගොල්ලෝ හොඳට බලන්න, මෙච්චර කල් ඉඳලා දුක අඩු වෙලා නැහැ. දැන් ගොඩාක් කල් ඔයගොල්ලෝ මහ පොළොවේ ඉඳලා දැන් එන්න දුක වැඩි වෙලා. දැන් අවුරුදු 10කින් තියෙන දුක 20 වෙනකොට වැඩි. 30 වෙනකොට වැඩි. ඔයාලා දැන් මේ 60 70 අම්මලා ඉන්න පුළුවන් මෙතන. අවුරුදු 60ක් විතර. දැන් ඔයාලා අවුරුදු 20 හිටියට වඩා දුක වැඩි දාඩුද වැඩි. දරුවෝ හැදුවා, මුණුබුරෝ බැලුවා, ඔක්කොම කළා. දුක අඩු වෙලා නැහැ. එහෙනම් කල්යන්න දුක අඩු වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ළඟදීම ජීවිතය අපට අතහැරෙනවානේ. අපේ බල පුළුවන්කාරකම්, අපේ හැකියාවල්, අපේ නිරෝගිකම්, රෝග තත්ත්වයන්, මේ සියල්ල ඉස්සරහා මොනවා වුණත් අපට අවුරුදු 75ක් විතර යනකොට මේ ජීවිතය අතාරින්නම වෙනවා. ඒතර 75ක් විතර යනකොට මේ ජීවිතය අතෑරිනකොට අතෑරුණාට පස්සේ ආයේ මේ වගේම ජීවිතයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ ජීවිතය අතෑරුණම ආයේ මේ වගේම ජීවිතයක් ලැබෙනව නම් හොඳයි. නමුත් මේ වගේම ජීවිතයක් ලැබෙන්නේ මොකද මේ යන්නේ සංසාරේ තියෙන නියතියක් නෙමෙයි. ස්ථීරව සිද්ධ වෙන නියතිවාදයක් නෙමෙයි. මැරෙනවා, ආයෙ මෙහෙට එනවා, ආයෙ මැරෙනවා, මෙහෙට එහෙම කන්නේ. ගොඩාක් ජීවීන්ගේ කතා කාලේ වැලි තලාවෙන් වැහිලා තියෙනවා. දැන් තිරිසන් ලෝකේ වුණත් මේ පේන මට්ටමම බලන්නකො. කිසිම සර්ව සාධාරණ අත්දැකීම් නැහැ. මේ මැස්සෙක් ගන්න මේ මැස්සෙකුට කොහෙද සාධාරණයක් තියෙන්නේ? මුළු ජීවිත කාලෙටම මේ මැස්සෙක් මේ පැණි හැන්දක් විතර එකතු කරනවා. ජීවිත කාලෙම මේ පැණි මේ මල් දහස් ගානක රොන් එකතු කර මේ පැණි හැන්දකටත් වඩා අඩු ප්‍රමාණයක් මුළු ජීවිත කාලෙම මේ මැස්සෙක් හදලා නිකාම් මැරිලා යනවා. ඒ මේ පැණි වලින් ඒ මේ මැස්සට කිසි ප්‍රයෝජනයක් නැහැ. එහෙම ප්‍රයෝජන නැති බවත් එයා දන්නේ. ඔන්න මේ මැස්සෙක කතාව. තිරිසන් ලෝකේ ගොඩාක් තැන්වල කතාවෙම දැන් මූයක් වගේ සතෙක් බයෙන් විතරයි ජීවත් වෙන්නේ. හැම වෙලාවකම බය විතරයි තියෙන්නේ. දැන් අපිට බයෙන්ම ජීවත් වෙන්න උනොත් කොහොමද? ඒ කියන්නේ මූයක් වගේ සතෙක්ගේ සිතේ බය කියන එක තමයි මූලික දේ. දැන් අපේ හිතේ තියෙනව නේද මූලික දෙයක්? මොකද්ද? අපේ හිතේ තියෙන මූලික දෙයක් තණ්හාව. හරි ආසයි අපි එක එක දේවල් වලට. රූප වලට ආසයි, ශබ්ද වලට ආසයි, ගඳ සුවඳට ආසයි, රස පහසට ආසයි. අතීතයේ අත්දකපු දේවල් ගැන කල්පනා කරගෙන ඉන්න ආසයි. අනාගතයේ අත්දකින්න ඉන්නේවා ගැන කල්පනා කරගෙන ඉන්න ආසයි. අපේ ජීවිතවල එහෙම ආසා තියෙනවා. ඕන් ඔය වගේම මුවෙක්ගේ හිතේ තියෙනවා බය කියලා එක. අපිට ආසාව තියෙන්නේ. ඒ වගේ මුවෙක්ගේ හිතේ බැසගත්ත අර්ථයක් තියෙනවා. ඒ බය. හැම වෙලාවෙම බයයි. මුවෙක් වගේ සති හැම වෙලාවෙම බයයි. එයා බලන්නේ බෑවුමින් බෑවුමට පලා යන්නමයි බලන්නේ. කොටියෙක් වගේ සතෙක් ගන්න. එක ගොදුරක් ඔයාගෙන පුදුම පීඩාවටපත් වෙනවා. එතකොට එක ගොදුරක් හම්බ වෙලා තව ගොදුරක් හොයාගන්න සෑහෙන මහන්සි වෙනවා. සමහර මාංශභක්ෂික සත්තු ඉන්නවා මාස ගණන් ගොදුරු නැහැ. බඩගින්නේ. සමහර පක්ෂීන්ගේ ජීවිත බලන්න. එළි වෙනකොට වේල් 12ක් 15ක් අතර බඩගින් ඉඳලා තියෙනවා. අපිට දවල්ට කෑම නැත්තම් කේන්ති යනවා. එහෙනම් මේ හැට පේන තිරිසන් ලෝකේ ගත්තත් සාධාරණත්වයේ කියලා එකක් නැහැ. එහෙමනම් ඔයාලා ඔයාලගේ ජීවිතය ඇතුලේ වුණත් සාධාරණී කියලා එකක් හොයන්න එපා. අම්මගෙන් මට සාධාරණී වෙන්න ඕන. දරුවන්ගෙන් මට සාධාරණී වෙන්න ඕන කියලා කවදාවත් හිතන්න එපා. මේ ලෝකෙම සාධාරණ තැනක් නෙමෙයි. මේ ලෝකේ දුක පිරීලා තියෙන්නේ. දුකක් තියෙන්නේ. මොනවා දුක කියන්නේ? ජාතිපි දුක්ඛා. මේ ඔක්කොම දුක් ඉපදිච්ච නිසා. මේ දුක කවුරුවත් හදපු දෙයක් නෙමෙයිනේ. මේ දුක ලෝකේ කවුරුවත් හදලා දීලා නැහනේ අපිට. ආමෙන් නොය විඳින්න කියලා කවුරු හදලාද? නැහැ. සමහර අය කියනවා දෙවියන් වහන්සේ හදලා කියලා. දෙවියන් වහන්සේ සැප හැදුවා කිව්වට කමක් නැහැ. දුකත් දෙවියන් වහන්සේ හදලා නම් එබඳු දෙවියෙක් සාරණ යන එක තේරුමක් තියෙනවද? දුකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් සැප නම් දෙවියන් වහන්සේ කැමැත්ත කියලා දෙවියන්ට අපිට ප්‍රශංසා කරන්න පුළුවන්. දුකත් දෙවියෝ හදලා නම් ඒ දෙවියෝ සාරණ යන එක තේරුමක් නැහැ. සැප දුක දෙකම දෙවියන් වහන්සේ නම් හදලා තියෙන්නේ. ඒක අපි ප්‍රශ්න කරන්න ඕන දෙයක්. ඒක අපි නිතරම අහන්න ඕන ප්‍රශ්න කරන්න ඕන දෙයක්. එතකොට හොඳට කල්පනා කරලා බලන්න ජීවිතේ. මේක කවුරුවත් හදපු එකක් නෙමෙයි. හේතු තියෙනවා, හේතුඵල තියෙනවා. ඒවා අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඔච්චරයි. ප්‍රත්‍ය තියෙනවා, ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් තියෙනවා. ඒවා අතර පවතින පටිච්ච සමුප්පාන්න කමක් තියෙනවා. අන්තර් සම්බන්ධයක් පවතිනවා. ඒක තමයි මුළු ජීවිතේම කියලා කියන්නේ. අපි ජීවිතේ කියන්නේ ඔච්චරයි. ජීවිතේ 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 කියන්නේ පමණයි. ඔයිට වඩා ජීවිතේ කියලා කන්නේ. ජීවිතේ කියන්නේ ඕකට. එතකොට මේ ජීවිතේ ඉපදීමේ දුකක් තියෙනවා පිළිගන්න. අවංකෝ පිළිගන්න. කෙනෙක් ඉපදීම කියන එක ආස්වාද දෙයක් විදියටයි පිළිගන්නේ. ජාති දුක. ඉපදීමේ දුකක් තියෙනවා. ජරාවට පත්වීමේ දුකක් තියෙනවා. ජරාවට පත්වෙන කියන මොකද්ද? ජරාවට පත්වෙනවා කියලා කියන්නේ, ජරාවට පත්වෙනවා කියලා කියන්නේ පින්වත්නි, මේ ලෙඩ වෙනකොට, මේ කය පරණ වෙනකොට දුර්වල වෙලා යනවා. මේක ජරාවටපත් වෙනවා. දැන් හොඳට නාලා මේ කය පිරිසුදුව තියාගන්න බෑ. ආය ආයේ දුර්වල වෙනවා. ආය ආයේ ගඳ ගන්නවා. දැන් සමහරට තමන්ගිම කයේ ගඳ පවා තමන්ට උහුලන්න බැරි මට්ටමට මේක දුර්වල වෙනවා. ජරා පි දුක්ඛ. ඉතින් කොච්චර හොඳට නෑවත් හොතට පින්වත්නි හොඳට දත් මැන්දලා පිරිසුදුනත් ආයෙ පහුවෙන්න වෙන උඩ දුර්ගන්ධයක් අමනෝ. කොච්චර ලස්සන කෙනෙක් වුණත්, කොච්චර පිළිවෙලට ඉන්න කෙනෙක් වුණත් ඇත්තම කතාව ඕක තමයි. මේකේ මෙහෙම ලොකු සාරයක් නැහැ. රූප රාජිනියක් වුණත් දුර්ගන්ධය අමනෝ. මේ ජරාවට පත්වීම දුකක් තියෙන. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් මේ විදිහට දැක්කන් පස්සේ ගොඩාක් ඔය කෙලෙස් අඩුයි. කියන තණ්හාව, රාගය එහෙම ගොඩාක් අඩු වෙලා යනවා. ඒ මේක ඇත්තනේ අපි දකින්නේ. අපි හැම වෙලාවකම මේ ගතේ ඇත්ත ස්වභාවයයි දකින්නේ. ව්‍යාධිපි දුක්ඛ කියන්නේ මොකද්ද? වයසට යෑමේ දුකක් තියෙනවා. ඒ බලන්න වයසට යන්න යන මේක දුර්වල වෙනවා. යන්න යන්න දිරනවා. ව්‍යාධියත් එක්ක මොකද වෙන්නේ? දිරල යනවා. ඒක මිනිසු කියන්නේ වයසට යනවා ධන හිස්රි දෙනවා. කොන්දරි දිරලයි. කලින් තිබ්බේ නැහැනේ ධන හිස්සලා මාරු. කලින් හොඳට තිබ්බ දැන් දිරලා. අනේ මගේ කොන්දරි දෙනවා කියලා ඔය බෙහෙත් දෙල්ල එහෙම ගන්න නිතරම දිරලා තියෙන්නේ. එතකොට දෙය දිරලා ඉවර වෙච්ච ගමම්ම ඉස්සරහට මොකද වෙන්නේ? දිරන්න ඒක පිලිසකර කරගන්න බැරි මට්ටම ආවම කැඩිලා යනවා. මේ මේක එක වෙලාවක් එනවා අපිට පිලිසකර කරගන්න බැරි. මේක දැන් එන්ඩේන්, ඒ කියන්නේ පින්වත්නි ක්‍රමානුකූල සත්වයාගේ කය දිරලා යනවා. ජරාපි දුක්ඛ. ඊළඟට කියනවා මරණම්පි දුක්ඛ. ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ. ව්‍යාධි කියන්නේ ලෙඩවීමේ දුකක් තියෙනවා. දන්නේ හොඳට වාඩි වෙලා ඉන්නවා. සමහරට මේ වෙලාවේ ඇතුලේ පිළිකාවක් තියෙනවා දන්නේ. ඒයි පිළිකා කලින් කී කියන්නේ නැහනේ. මේ හොඳට ඉන්නවා සමහර අය වාඩි වෙලා. අපි හැමෝගෙම කතාව. දන්නේ ඇතුලේ මාරාන්තික රෝගයක් මෝරනවාද කියලා? දන්නේ නැහැ. හොඳට වාඩි වෙලා ඉන්නවා. පොඩි වෙනස්කමකින් මොලේ පොඩි නහරයක් පුපුර ලොකු වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි දෙයකින් ලොකු බරපතල හානියක් වෙන්න පුළුවන්. අපි දන්නේ. ඇයි? පින්වත්නි, ලෙඩවීම ස්වභාවය කරගෙන තියෙන. ඒක තමයි ඇත්තම කතාව. දැන් ඔයාලා හොඳට ඉන්නවා සමහරට. එකපාරටම තුලින් මොකක් හරි වෙන්න පුළුවන්. සමහරට එකපාර හාට ඇටැක්යක් වෙනවා. හෘද ආබාධ කියලා එනවද කලින්? නෑ, එකපාරට එන්නේ. ඉතින් එහෙම එකක් වෙන්නේ නෑ කියලා අපි දෙන්නටම කියන්න බෑ. මේකන ඔයාලට කියන්නත් බෑ, මට කියන්නත් බෑ. සමහරට මේ අපි හොඳට ඉන්නවා නිරෝගී වගේ. නමුත් අපි දන්නේම නැතු හෘද ආබාධ වගේ තත්ත්වයන් එනවා. මොලේ නාරයක් පුපුරනවා. හිතා ගන්න බෑ. ඒ කියන්නේ පොඩි වෙනස්කමයි ඕන. ඒ කියන්නේ මේ කය බිඳෙන්න, මේ කය සම්පූර්ණ කන පිට හැරෙන්න පොඩි වෙනස්කමයි ඕන. ලොකු හේතු ඕනේ. අපි හිතාන ඉන්නවා මේ අවුරුදු ගණන් plan කරලා තියෙන්නේ. අවුරුදු ගණන් සැලසුම් තියෙන්නේ. ඒකයි මම පව් ගල ලස්සන දෙයක් වුණා. ඉඳලා හිටලා යන්න ඔය පිළිකා රෝහල්ට එහෙම කියලා. බරපතල රෝගීන් ඉන්න වාට්ටුවකට යන්න ඉඳලා හිටලා. යන්න දෙන්න නැත්නම් ලෙඩු බලන්න වගේ යන්න. ලෙඩු බලන්න වගේ ගිහින් ඇඳවල දිහා හොඳට බලාගෙන කොරිඩෝව දිහා දිගේ ඇවිදින්න. මාසයකට අමාරකට දවසක් බැරෑරුම් අසනීප වෙච්ච මාරාන්තික වෙච්ච ලෙඩු හින්න වාට්ටුවකට මාසයකට සැරයක් විතර යන්න. වෙලාවක් හදාගන්න. කවුරුත් අහන්නේ අයියෝ මේ පැත්තේ කියලා අහන්නේ නෑනේ. අවිත් ලෙඩු බලන්න වගේ යනවා. ගිහින් ඔය හැම රෝහලකම කොරිඩෝවක් තියෙනව නේද? ඒක ඇවිදින්න. ඇවිදින ගමන් ඒ ඇඳන් දෙස ඉතා පරිස්සමින් බලන්න. සිහියෙන් බලන්න. බට ගහලා, ඔක්සිජන් බට ගහලා, සමහරට මේ නහයෙන් කටින් බට දාලා, එයාගේ අත්දැකීම යාට දැනින්නේ. මිනිසු කම්බුලේ අත තියාගෙන යා දිහා බලාගෙන ඉන්නවා. පවුලේ අය සෝසුසුම් හෙලනවා. සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙයි දෝ කියලා හිතාගෙන වෛද්‍යවරයා දිහා අපේක්ෂා දල්වාගෙන මිනිසු බලා ඉන්නවා. අපේක්ෂා දල්වගෙන මිනිසු බලාගෙන ඉන්නවා. ලෙඩ ඇඳට වෙලා මිනිසු කෑ ගහනවා. ජීවිතේ ඉල්ලන මිනිසු දෙස බලන්න. මේ වගේම ලෙඩකට වැටෙන කයක් නේද මම ඇසුරු කරන්න කියලා ඒ ඇඳ දිහා බලපු බැල්මින්ම තමන්ගේම ගත දිහාත් බලන්න. ඒ මිනිසුන්ගේ කෑ ගැසිලි, මිනිසුන්ගේ ഘോഷා, කම්බුලේ අත තියාගෙන ඉන්න අනිකුත් බාහිර ඥාතිවරුන්ගේ කතාවෙන් ඔබේ ඥාතිවරු දිහා බලන්න. මේ ලෙඩ ඇඳේ වාඩි වෙලා ඉන්නේ තමන් යයි උපකල්පනය කරන්න. මේ ලෙඩ ඇඳේ මැෂින් එකකට ගහලා සිහි කල්පනාවක් නැතුව ඊතා විඩාවටපත් වෙලා ආහාර ගන්න බැරුව මූත්‍රා බට ගහලා තින්නේ තමන්ට කියලා හිතන්න. මේ ඇඳේ සයනය කරගලා ඉන්නේ තමන් බව දකින්න. වටේට අඬන, කෑ ගහන, වැළපෙන, සෝසුසුම් හෙලන මිනිසු තමන්ගේ සමීපතමයන් කියලා හිතන්න. ඒ බලපු බැල්මෙන්ම තමන්ගේ කය දිහා ගත දිහා බලන්න. අහෝ, මටත් ළඟදී මේ බඳුම අතහැරෙන මට්ටමේ කයක් නේද මම නඩත්තු කරන්නේ කියලා තමන්ගේ කයට ආදේශ කරලා හැරිලා ඉන්න. මිනිස්සු ගැන දුක් වෙන්න එපා. එහෙම ලෙඩ ඇඳේ ඉන්න මිනිස්සු දෙය අනේ පව් කියලා හිතන්න එපා. ඒ තමයි කර්මය. මේ මෙයාගේ අසරණකම මගේ අසරණකමම තමයි කියලා හිතන්න. දුක් වෙන්න එපා කවුරුත් ගැන. දුක් වෙලා වැඩන්නේ. ලෝකේ කා කිසිවෙක් ගැනවත් දුක් වෙන එක තේරුමක් නැහැ. කවුරු ගැනවත් දුක් වෙලා වැඩක් නැහැ. කා ගැනවත් දුක් වෙන එක කිසිම පදනමක් නැහැ. මොකද දුක් වෙන්නේ? අපිට දැන් කවුරුහරි අඬනවා දැක්කොත් අපිට හිතෙනවා නේද එයත් එක්ක එකතුලා අඬන්න ඕන කියලා. එයත් එක්ක එකතුලා ඇඬුවා කියලා දුක ඉවර වෙන්නේ. මිනිසු කියන්නේ අපි ළඟට ඇවිල්ලා අපි මොකකට ප්‍රශ්නකින්නකොට ඔයා මොකකට ප්‍රශ්නිකද? ඔව්. ආ දුකෙන් දෙන්නේ. ඔව් දුකෙන් ඉන්නේ. බය වෙන්න එපා. මම ඉන්නවා ඔයාට. පින්වත්නි, අපේ දුක යටකරන්න එළිය කෙනෙක් ඉඳලා මොනවා කරන්නද? ඇයි මේ දුක කියන්නේ බෙදා ගන්න පුළුවන් එකක්ද? කෑම බෙදාගෙන කනවා වගේ ඔයාලගේ ජීවිතේ දුක බෙදා ගන්න බෑ. මේ ධර්මයෙන් බලනකොට මහා පුදුම ඥානයක් එන්නේ පින්වත්නි. ලෝකේ වැඩ කරන රටාවට වැඩ කරන්න හිතෙන්නෙම නෑ. ධර්මයෙන් බැලුවාම ලෝකේ වැඩ කරන රටාවක් තියෙනවනේ. ඒ රටාවට වැඩ කරන්න හිතෙන්නේ නෑ. හරි අභිමානයක් එන්නේ ජීවිතේට. ඒ කියන්නේ පුදුම ස්වාධීනකමක් එනවා. මොනවා වුණත් කමක් නැහැ. ධර්මයත් එක්ක එකතු වෙලා වාසය කරන්න පුළුවන් කමක් එයාට එනවා. ඒ කියන්නේ එයාට දෙවන්නේක් ඕනේ නැහැ. දෙවන්නේක් ඕනේ නැහැ. දැන් එක කාන්තාවක් හිටියා. එයා ඒ මහත්තයා නෝනායි දෙන හරි එකතුයි. මහත්තයා මරණ ආසන්න වුණා. ඒතර ඒ නෝනා ඒ මහත්තයා ළඟට ගියා. දැන් මහත්තයා මරණ ආසන්නයි. ගිහින් කිව්වා මේ ඔයා දැන් මැරෙන්න ලෑස්ති. අපිට කියයිද කවුරුත්? මැරෙන්නම ලෑස්ති වුණත් අපේ දරුවවත් අපිට කියයිද අම්මා මැරෙන්න යන්නේ දැන් කියයිද? කියන්නේ අපි හිතනවා අම්මගේ හිතට පෑරෙයි කියලා. නෑ, එයාට කියන්න ඕන. මේ බොරු ආටෝපත් එක්ක හිටපු එක වහාම නවත්තලා දාන්න. මේ බොරු ආටෝප සාටෝප සහිතව ජීවිතේ කියවල කිසි තේරුමක් නෑ. මේ ප්‍රෝඩාකාරීව, මායාකාරීව, රැවටිලිකාරීව ලෝකෙ දිහා බලපුකම ලෝකෙ රවට්ටපු එක වහම නවත්තලා දාන්න. ලෝකෙ තවදුරටත් රවට්ටලා තේරුමක් නැහැ. මේ රැවටිලිකාරකම කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. කිසිම තේරුමක් නැහැ. ලෝකෙ රවට්ටලා දාන එක තේරුමක් නැහැ. පින්වත්නි, හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඇටියෙ යථාර්ථවාදී ඇත්තටම එකතු වෙන්න. අපි හරි කැමති ඇත්ත වහලා බොරුවකට රැවටෙන්න. ඒකනේ මිනිස්සු මෙච්චර බොරු වලට රැවටෙන්නේ. ලංකා මිනිස්සු රවට්ටන්න හරි ලේසින්. පැවිද්දෙකුට උනත් ලේසි. හරියට හරි ලේ හරි හරි පහසුයි ලංකා මිනිස්සු රවට්ටන්න. ලේසින් අහුවෙලා යනවා. බලන්නකෝ මිනිස්සු හරියට අහුවෙලා නෝ සල්ලි වලට. මේ ඇස් පෙනිපෙනි මේ නම් මෝඩකමක් කරලා තියෙන්නේ කියලා දැනගෙන අහුවෙලා යනවා. සමහර සමහර ඒවට ওই සල්ලි හැම ආයෝජනය කරනවා කිසිම පදනමක් නැතුව. මේ ආණ්ඩුවෙන් පොලිසියෙන් නිතරම කියනවා මේවට අහුවෙන්න එපා අහුවෙන්න එපා කියලා හැමදාම අහුවෙනවා. ඒ කියන්නේ එහෙනම් අපිට තේරෙනවා ලංකාවේ මිනිස්සු අන්දන්ට ලේසි. වේගයෙන් ලේසියෙන් ඇඳෙනවා ඇයි? හැමදාම ඇඳගත් එක තමයි කරලා තියෙන්නේ. ඒ අන්දන එක අපේ රටාවක්. ඒකනේ ලෙඩ වුණාට පස්සේ ආස අසාධ්‍ය වුණාම අපි කියනවා බය වෙන්න එපා ડોක්ටර් කිව්වා හොඳ වෙයි කියලා. ඒ බොරු කරලා වැඩක් නැහැ. මිනිහගේ හිත වටිනවා ජීවත් වීමට. මිනිහෙකුට ජීවත් වීම වෙනස අදහසක් තියෙන එක වටිනවා. ඒකෙන් මේ ගතේ පැවැත්මට මහා විශාල ජවයක් ලැබෙනවා. ඒක නරක දෙයක් නෙමෙයි. නමුත් ලෝකේ බොරුවට රවටලා තේරුමක් නැහැ. හැම වෙලාවකම හිතන්න ඔයාලා මේ විදිහට හිතන්නකෝ හරි ලස්සනයි. කවුරු හරි කෙනෙක් මරණාසන්න වුණොත් බය කෙලින්ම කියන්න ඔයා මරණාසන්නයි. දැන් ඉතින් කුසලයක් හිතන්න ධර්මයක් ඔස්සේ හිත පිහිටව ගන්න. මේ කෙලෙස් සහගත අරමුණු පස්සේ දුවන එක තේරුමක් නැහැ. හැබැයි ඔයා හොඳට ධර්මයට අනුව හිතුවොත් ඔයාට පිළිසරණක් තියි. අන්න එතකොට එයා එහෙම හිතන්න ගන්නවා ලෙඩ ඇඳේ ඉඳලා හරි. ලෙඩ ඇඳ ඉඳලා හරි සමහරට එයාට ලෙඩ ඇඳට වැටිච්ච එකම තමයි ආශිර්වාදේ. මට එක මහත් එක්ක එකවරක් ලෙඩ ඇඳකට වැටිලා එයාට මේ ඔළුව විතරයි හොල්ලන්න පුළුවන් උනේ. ඉතුරු ඔක්කොම වැඩ නැහැ. මම හිතන්නේ සුසුම්නාවටවත් මොකක්ද හානියක් වෙන්නේද ඔළුව විතරක් වැඩ. ඊට පස්සේ එයාට මොකක්ද ධනෙ තිබ්බා. එයා දැන් නම් මැරිලා ඇත්ති මං හිතා මං දන්නේ නැහැ දැන්. බෑ කාලෙකට කලින්. එතකොට මේ මහත්යක ඔළුව විතරයි වැඩ කළේ. එයා මොකද කළේ? එයාගේ පිරිස එයාට යම්කිසි ආර්ථික ශක්තියක් තිබ්බා. එයාගේ දරුවෝ එහෙම එකතු වෙලා එයාට හොඳ දෙයක් කළා. මෙයාගේ ඉතින් මේ පිටින් කට්ටි අරගෙන යව බලා කියා ගන්න කට්ටි සකස් කරලා දුන්නා. ඉතින් ඔළුව විතරයි වැඩ කරන්නේ. ගොඩාක් වැඩ කරපු මිනිහෙක් කියලා. වතු බලාගෙන මහ විශාල පිරිසක් පරිපාලනය කරගෙන හිටපු කෙනෙක් ඔළුව විතරයි වැඩ කරන්නේ. බලන්නකෝ හම්බ කරපු ඔක්කොම රැස් කරලා එක වෙලාවක ලෙඩ ඇඳට වැටුණා මරණකම් උඩ බලාන ඉන්න විදියට. හොඳයි එහෙම වෙන්නේ නැහැ කියලා මේ ශාලාවට එකතු වෙච්ච කාටද කියන්න පුළුවන්? නෑ හඳුරන මට නම් එහෙම එකක් වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. අපේ කතා කොහොම ලියවිලා තියෙනවද? කර්මයෙන් කොහොම මේකට උපකාර ලැබිලා තියෙනවද අපි දන්නේ නැහැ පින්වත්නි. එයා මට මතකයි එයා ධර්මයක් තිබිලා නැහැ. ඊට පස්සේ අර වැඩ බලා ගන්න එන කෙනෙකුට කියලා නිකන් බණක් තාලා. නිකන් බණක් අර යව බලා ගන්න එනවනේ. එන බණක් තාලා තිනවා මොකක් හරි වෙලාවට අපේ බණක් තමයි දාලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඕක දිගට අර ප්ලේ ලිස්ට් එක වගේ ඕක යනවනේ ඉතින්. යනකොට අහගෙන ඉන්නවලු. අහගෙන ඉඳලා එක දවසක් රාත්‍රියක යා මේ බණ අහගෙන ඉන්නකොට මොකද්ද ප්‍රීතියක් උපදුණාලු හිතට. අහගෙන ඉන්නකොට හරි ආස්වාදයක් උපදුණාලු. මේ ධර්මයෙන් උපදින ආස්වාදය. මේ ධර්මයේ හරි රසයි පින්වත්නි. ඒ අනුවම කල්පනා කරගෙන ඉන්නකොට අර තණ්හාව පදනම් කරගෙන රාගයේ පදනම් කරගෙන උපය උපාදාන අබිනිවේෂ අනුසය කියන කෙලෙස් පදනම් කරගෙන හිතට ඒ කෙලෙස් පදනම් කරගෙන හිත අවුල් වෙන්නේ. හරි ඒ හිත අවුල් වෙන්නේ නැති වුණාම සිත බොහොම සංසිඳිලා යනවා. ඒ සංසිඳීමෙන් ප්‍රීතියක් උපදිනවා. මිනිසු ප්‍රීතිය හොයාගෙන ඉන්නේ අරක්කු බොන්නේ. මිනිසු ප්‍රීතිය හොයාගෙන තමයි දුම්මැටි පාවිච්චි කරන්නේ. නොයෙක් තහනම් උත්තේජන පාවිච්චි කරන්නේ මොකක් හොයාගෙනද? ප්‍රීතිය හොයාගෙන. දැන් ගොඩාක් අම්මලා එම දැන් සාමාන්‍ය ස්ත්‍රීන් පුරුෂයෝ ගොඩාක් අය ඕවට තමයි ඇබ්බැහි වෙන්නේ. නමුත් ඒවට ඇබ්බැහි වුණා කියලා ඒවට එකතු වුණා කියලා ওই කන බොන ඒවට එකතු වුණා කියලා එයාට අමුතුවෙන් ආස්වාදයක් ලැබිලා නැහැ. දැන් ගෙවල් වල කාන්තාව ඕවට නැහැ වැඩිය ලංකාවේ නම්. නමුත් ඒ අයට අඩුවෙන් ලැබුණා කියලා එකක් අරගලට වැඩියෙන් ලැබුණා කියලා මොකක්වත් නැහැ. ඔක්කොම එක වගේ පහුවෙන දවුදේට. සමහරට අරමනුස්සයට ටිකක් විඩාවකුත් තියෙනවා. නැගිට ගන්න බෑ. ඔළුව කෙලින් තියලා වාඩි වෙන්න බෑ. ඇයි අර ගත්ත තහනම් උත්තේජන වල තියෙන ඉතාම බලපෑම නිසා බොහොම මන්දගාමියා ක්‍රියාශීලී නෑ. ඒ කියන්නේ ඒව පාවිච්චි කරන අයටත් පාවිච්චි නොකරන අයටත් කියලා වෙනම ලැබිච්ච විශේෂ ආස්වාදයේ කියලා ගන්න නෑ. සමහරට අරේ අනාතයි. අරයා අරයා හොඳටම අනාතයි. අනාතයි කියන්නේ යාට තමයි යාගේ අභ්‍යන්තර අවයව පව හානි වෙමින් පවතින්නේ. ඒ නිසා පින්වත්නි, ලෝකේ බාහිර දෙයකින් ආස්වාදයට පත්වීම කියන එක බුද්ධ ශාසනයේ පෙන්වන්නේ. මොකද එහෙම ආස්වාදයක් ලැබුණත් ඒක බොහොම පොඩ්ඩයි. ඒ මහත්ය කොමාරි ওই බනාගෙන ඉන්නකොට එක දවසක් ලස්සහුකාක් මිහිරි ප්‍රීතියක් ඇති වුණාලු හිතට. ඒක හරිම ආස්වාද ජනකයි කියනු. ඊට පස්සේ යාට හිතුණලු බණ දිගට අහන්න ඕන කියලා. ඊට පස්සේ යා මට එක දවසක් කෝල් කරා. එක දවසක් මට කෝල් කරලා කිව්වා, ස්වාමීන් වහන්ස මම හරියට තණ්හා මිනිහෙක්. මට ඉඩ කඩන් ගැන මම ගේ ඇතුලේ ඉඳලා ගේ එළිය පොල් කඩනකොට මේ ගහේ පොල් ගෙඩි 25යි, ඒ ගහේ පොල් ගෙඩි 50යි, ඒ ගහේ පොල් ගෙඩි 28යි කියලා ගණන් හෙලව ඇතුළ කිය. ඇතුව කියනවා මම. මං ගේ ඇතුලේ ඉන්නේ. මට එච්චර මතකයි. මං ඒව ගැන එච්චර සිහියෙන් ඉන්නේ. ඒ කියන්නේ යාට වතු තියෙනවනේ. එයා එක තැනක වාඩි වෙලා පොල් ගහයි ගන්න වැටෙන ගෙඩි ගන්න එයා වෙන වැඩ කරන ගමන් එයාගේ මනසට එනවා. වැටෙන සද්දෙත් එක්ක එයා මනසට එනවා. එක්ක එයා ගණන් කරනවලු ගිහින්. එතකොට ගණන් කළා හරියටම ගණනේ කරගෙන ඉන්නේ කෙනා කිසි මිනිහෙකුට මට හොර කරන්න බෑ කියනවා. එතකොට මේ මිනිස්සයාට කොච්චර ඒව ගැන උනන්දුවක් තිබිලාද? අනේ හාඳුරණී එහෙම හොය හොයලා 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 හම්බ කරලා හම්බ කරලා මං දැන් ලෙඩ ඇඳට වැටෙනවා, ඔළුව විතරයි වැඩ කරන්නේ. අනේ ස්වාමීනි, මේ ජීවිත කාලේ පුරාවටම කවදාවත් අත් නොදකපු ආස්වාදයක් මම මේ ධර්මය අහගෙන ඉන්නකොට, ඒ අනුව මානසිකාරය කරනකොට, ඒ අනුව සිහිය පවත්වනකොට, ඒ අනුවම සිත තියාගෙන ඉන්නකොට මට ඇති වෙනවා. ඒක මංග ලෝකේ කොච්චර දේවල් හම්බ කළත් මට ඒක ඇති වෙලා නැහැ. මම දැන් ස්වාමීනි, මං දැන් තමයි දන්නේ ලෝකේ සියලු රස ධර්ම රස ඉස්සරහා දෙවැනි කියලා. එම් පාඨයකුත් තියෙනවනේ, ධම් සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති, සියලු රස ධර්ම රසේ ඉස්සරහා පරදිනවා කියලා. ඒ ධර්මය අනුව කල්පනා කරනකොට, ධර්මය අනුව මානසිකාරය කරනකොට, ධර්මය අනුව විමසනකොට ස්වාමිනී මට ලැබෙනවා හරි මිහිරි ආස්වාදය. එයා ඊට වඩා ලස්සන කතාවක් කිව්වා. මොකක්ද දන්නවද? එයා කිව්වා ස්වාමීන් වහන්ස, මම අද හරිම සතුටු වෙනවා. මම වෙයි කියලා ලෙඩ ඇඳට වැටිච්ච එක ගැන. එයා කියනවා මගේ ඔළුව විතරක් වැඩ කරන එක ගැන මට හරි සතුටුයි කියනවා. ඇයි ඔළුව විතරක් වැඩ කරන මට්ටමට නාවනම් මට මේ රසේ වළඳන්න බෑනි කියනවා. බලන්නකෝ පින්වත්, ධර්මයක් තියෙන කෙනාට කනස්සල්ලක් ඉන්නේ. අනේ මට මේ මොකද්ද වුනේ කියලා පශ්චත්තාපයක් ඉන්නේ. ලංකාවේ බොහෝ මිනිසුන්ගේ ජීවිතවල පශ්චත්තාපය කියන එක තියෙනවා. හරියට පසුතැවීම කියන එක තියෙනවා. දෙමළ එයා කියනවා, ස්වාමීන් වහන්ස මට මගේ ජීවිතේ පශ්චත්තාපය කියන එක එන්නේ නැහැ කියනවා. මට හිතෙන්නේ ලෙඩ ඇඳට වැටුනේ ධර්මාර්ථයට සමවදින්ටයි. බලන්නක එයාට ලෙඩ ඇඳට වැටිලා ඔළුව විතරක් වැඩ කරන එක පවා පේන්නේ ආස්වාද ජනක දෙයක් විදිහට. ස්වාමීන් වහන්ස මුළු ඇඟම වැඩ කරන කාලේ අත්දැක්ක නැති, මුළු මගේ කයම වැඩ කරන කාලේ මම අත්දැකපු නැති ආස්වාදයක් මම මේ බණ ටික ආගෙන ඉන්නකොට එනවා කියනවා. ඇයි ආස්වාදේ කියන්නේ ක්‍රියාශීලීකම ඇතුළේ එකක් නෙමෙයි. මේ ගතේ ක්‍රියාශීලීකමක් තියෙන එකෙන් ආස්වාදේ නැහැ. එහෙනම් මොකටද මේ තරුණයෝ කොච්චර පණින්නේ? තරුණයිට මොකටද ජීවිත කොච්චර ජීවිතේ එපා වෙච්චා එනවාද අපි හොයාගෙන? වැටිලා සමහර රටවල් වල ඉඳලා එනවා. මේ ළඟදිත් එක තරුණෙක් ආවා. එහෙම එක දවසෙන් ටිකට් එක දාගෙන මෙහෙ ඇවිල්ලා. ආපු ගමන් කෙලින්ම මේ අපි ඉන්න තැන හොයාගෙන ඇවිල්ලා. තවුරුදු ගානකට කලින් එක තරුණෙක් ආවා. ඒ තරුණයා මේ එයාපෝට් එකෙන් බැහැපු ගමන්ම බඩු ඔක්කොමත් අරගෙන අපි ඉන්න තැනට ආවා. එයා මට කිව්වා, මං ගොඩාක් දේවල් හොයාගෙන ගියා. මට දැන් ගොඩාක් ධනෙ තියෙනවා. නමුත් ඒ කාලේ තරම්වත් ආස්වාදයක් නැහැ. හැබැයි ඔබ වහන්සේලාගේ බණ අහනකොට මා තුළ උපදිනවා නිරාමිස ආස්වාදයක්. ඒ ආස්වාදේ උපරිමාර්ථය හොයාගෙන මං ආවේ. දැන් ඉතින් ඔබ වහන්සේලා මට උදව් කරන්න කියලා. ඒ කියන්නේ ලෝකේ, භෞතික ලෝකේ හඹාගෙන යම් සියල් අභිභවණී කරලා ධර්මයේ තුලින් අපි ආස්වාද ජනක කරනවා පින්වත්නි. හැබැයි ඒක මේ එක බණක් අහලා එහෙම වෙන එකක් නෙවෙයි. ඒ අනුව දැන් මේ කිය දැන් ඇත්තටම ලංකාවේ මිනිසුන්ට අවබෝධය කරා යන්නේ නැති ඒගොල්ලෝ ওই පොඩක් බණ ටිකක් අහනවා. ඒව අහන්නේ නිකන් සම්ප්‍රදායට. ඒගොල්ලන්ට උවමනා නැහැ ධර්මයට එකතු වෙන්න. පින්වත්නි, මේ ධර්මයට එකතු වී ඉත්තේ අපි පුද්ගලිකව පුද්ගලිකව. කාටවත් ධර්මයට එකතු කරන්න බෑ. එකතු කරන්න බැරි නිසානේ බුදුරජාණන්සේ මාර්ගෝපදේශකෙක් විතරයි. බුද්ධ වචනේ තුලින් ප්‍රකට වෙන්නේ මාර්ගෝපදේශණේ විතරයි. එතකොට දැන් මේ පින්වත්නි, මේ ජරාවටපත් වෙනකොට, ව්‍යාධියටපත් වෙනකොට, ලෙඩ වෙනකොට මෙබඳු ස්වභාවය, මේ తত্ত্বය පින්වත්නි, මේ බුද්ධ ශාසනය ඇතුලේ විශිෂ්ට දෙයක්. මේ తত্ত্বය බුද්ධ ශාසනය ඇතුලේ සුන්දර දෙයක්. මේ කියන తত্ত্বය. ඒතර බුද්ධ ශාසනය ඇතුලේ මේ කියන తত্ত্বය ඉතාම සුන්දර දෙයක්. ඒ සුන්දරත්වේ ලංකාවේ මිනිසු රඟාන්නේ නැහැ. ඒකට ගොඩාක් දේවල් ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ එක එක දේවල් හොයාගෙන ගියාට ඔගොල්ලෝ කවදාවත් අත්දකින්න නැති රසයක්, ආස්වාදයක් අපි අත්දකිනවා. ඒක හඹාගෙන යන්න හිතෙන්නේ. හඹාගෙන අද අවශ්‍ය, අද ලංකාවේ තියෙන හොඳම ජංගම දුරකථනේ ගන්න කොහොමද කියලා මිනිස්සු මඟ බලන ඉන්නවා. සමහර අය පොඩි දෙයක් යාරතින්. දැන් අපිට අද අපේ හිතවත් තායකයෙකුට කො මට අනේ මෙන්න මේ දුරකථනේ අවශ්‍ය වෙලා තියෙනවා කිව්වත් ඒක මහ විශාල දෙයක් විදියට සලකලා ගෙනත් දෙන්න ඉන්නවා අපිට. ඉන්නව හැම මට මෙන්න මේ ටැබ් එක ඕන, මට මේ ටිකක් එහෙම කියවන්න තියෙනවා, මේ කියන පමා විතරයි ගෙනත් දෙන්න තායකු ඉන්නවා. නමුත් අපිට කවදාවත් ඒව උමනා වෙලා නැහැ. ඒ කියන්නේ උමනා වෙලා නැහැ කියන්නේ ඒව පාවිච්චි නොකරනවා කියන එක නෙමෙයි, මිනිසුන්ට කියලා ගෙන්න ගන්න උමනා වෙලා නැහැ. තියෙනේවා දුර්වල වෙනකොට අනේ මේක නම් දැන් අමාරුයි නේද පාවිච්චි කරන්න කියලා දැනෙනවා. හැබැයි අර අලුත් දේවල් හඹාගෙන යන්න කියලා සිත කියන්නේ ඕනනම් අලුත්ම දේවල් ටික අපේ වටේ තියාගෙන පරිහරණය කරන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒකට හරියන සදහැවතුන් ඉන්නවා. නමුත් දැන් ඔයාලට එහෙම ඒවා පාවිච්චි කරන්න ලැබෙනව නම් හොඳයි කියලානේ ඔයාලට හිතෙන්නේ. නමුත් ඔයාලට නැතිකමනේ තියෙන්නේ. නමුත් අපිට ඒවා ලබා ගන්න පුළුවන්කම තියෙද්දිත් අපේ හිත ඉල්ලන්නේ ඒ ටික අත්පත් කරගන්න කියලා. ඒ කියන්නේ මේ පින්වත්නි, ආස්වාදයේ පිණිස ඔයාලා හිතුවට ඕව වුණ කියලා ආස්වාදයේ පිණිස ඒව වුණ නැහැ. මේ ධර්මයට අනුව හිතන්න පුරුදු වෙන්න පින්වත්නි. ධර්මයට අනුව ජීවිත විමසන්න පුරුදු වෙන්න. එතකොට ඒක හරිම රසවත් දෙයක්. එතකොට දැන් ඒ කාලේ ලෙඩ වෙන, ඒ කියන්නේ මේ බොරු ප්‍රෝඩාකාරී මායාකාරී තත්ත්වයකට නිකන් ඇඳගත් ලෝකයකට අහුවෙන්න එපා. ඒක ඒ කාලේ දැන් අර මං ඉස්සලා කියාගෙන ආවේ ඒකයි. ඒ මහත්ය ලෙඩ වුණා, මේ නෝනා කෙලින්ම යා ළඟට ගිහින්. ඔයා ලෙඩ වෙලා මැරෙන්න ලෑස්ති වුණා. ඔයා මං ගැන නම් හිතන්න එපා කිව්වා. දැන් අද නම් කියන්නේ මං ඔයා නැතුව කොහොමද ඉන්නේ කියලා නේ දහන්නේ. මැරුණා මිනිස්සු අඬන විදිය බලනින්න. මං ඔයා නැතුව කොහොමද ඉන්නේ කියලා ඒ කාලේ මිනිස්සු එහෙම නැහැ. ඒ කාලේ මිනිස්සු කිව්වේ දැන් බලන්න මේ කාන්තාව කොච්චර බුද්ධිමත් ඥාන සම්ප්‍රයුක්ත කෙනෙක්ද. එයාගේ මහත්ය ළඟට ගින්කෝ, ඔයා මරණාසන්නයි. මේ මට නම් ඔයා මරණාසන්නයි. ඔයා ගැන බලාගන්න දැන්. ඔයා හිතන්න එපා මං ගැන නම්. අනිත් එක තමා ඔයා හිතන්න එපා මේ ඔයා නැතුව මට මොකුත් කරගන්න බෑ කියලා. ඔයා හිතන්න එපා ඔයා නැතුව මට මොකක්වත් කරගන්න බෑ කියලා. ඔයා නැතුව ආපු ගමනක් මට තියෙන්නේ. ඔයා හම්බුනේ මට පස්සේ කාලේ. සාමාන්‍ය මිනිහෙක් ඉපදෙනකොටම විවාහය තීරණය වෙලා නැහැනේ. අවුරුදු 25 තියා ගියාට පස්සේ තමයි එයාට හරියන කෙනෙක් හම්බුනාම, එයාගේ අදහස් වලට ගැළපෙන කෙනෙක් හම්බුනාම, එයාගේ හිතේ රුචියක් කැමැත්තක් ඇති වුණාම පස්සේ කාලේනේ හම්බ වෙන්නේ. එතකොට ඔයා හිතන්න එපා ඔයා නැතුව මට බෑ, මං නැතුව ඔයාට බෑ කියලාත් ඔයා හිතන්න එපා. අපි දෙන්නගේ ගමන් මඟ දෙපැත්තක්. මට මගේ සංස්කාර විපාකේ පින් සිද්ධිපත්‍රණ, ඔයාට ඔයාගේ. අපිට මේක දුක බෙදා ගන්න බෑ. එතකොට මම මගේ වැඩ ටික කරගෙන ඊයේ වගේම අද වගේම හෙටත් යනවා. මං ඒව නවත්තන්නේ බලන්නේ කොච්චර අවංක කතාවක්ද කියලා. මම මගේ මේ දරුවෝ ටිකත් මම පුළුවන් විදිහට බලා ගන්නවා. ඔයා නැහැ කියලා ප්‍රශ්නය කරගන්න එපා. ඔයත් හිතන්න එපා ඒක ගැන. මගේ වෘත්තීය කටයුතු මං කරගෙන යනවා. මම බොරු නම් කියන්නේ. ඔයාට හිතෙනවා නම් නිකන් ඔයා සනසන්න මං කියනවා වගේ කියලා. කවදාවත් මං ඔයා සනසන්න නෙමෙයි කතාව කියන්නේ. මම මේ කියන කතාව බොරුද කියලා බලන්න ඔයා ඕනම් ගිහින් සුන්සුමාර ගිරියේ බේස කලාවනේ අපගේ බුදුරජාණන්සු වැඩ ඉන්නවා. මම මේ හිතන විදිය වැරදිද කියලා, මම මේ හිතන විදිය බොරුවක්ද කියලා ඔයා ඕන නම් ගිහින් උන්වහන්සේගෙන් අහන්න. අර ධර්මයක් තිබුණාට පස්සේ පින්වත්නි, ආ දන්නව දුක ගලන් නැති රටාවට කල්පනා කරන විදිය, දුකෙන් නැති විදියට විමසන විදිය දන්නවා. මරණම්පි දුක්ඛං, මේ ලෝකේ මරණ දුකක් තියෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස දුක්ඛා. ශෝකය හිතට මේ අරමුණු නිසා ශෝකේනවා, පරිදේව එනවා, දෝමනස් එනවා, දුම්නසකට හිතපත් වෙන හිටිකම. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, හැඬීම් බැලපීම් සෝසුසුම් මෙලින් එනවා ජීවිතේ. ඒ අරමුණු වලට ආසා කරන්න ගියාන් පස්සේ ඒ අරමුණු තමන්ගේ වසඟේ තියාගන්න බැරි වුණාට පස්සේ තමයි මිනිස්සු අඬන්නේ, වැළපෙන්නේ සෝසුසුම. හොඳට බලන්නකෝ, ඔයාලට ඔයාලට අදාළ නොවන දේවල් ගැන ඔයාලා අඬලා තියෙනවද? ඔයාලට අදාළ නොවන දේවල් ගැන වැළපිලා තියෙනවද? ඔයාලට අදාළ නොවන දේවල් ගැන ඔයාලා සෝසුසුම් හෙලලා තියෙනවද? නැහැ. මිනිස්සු අඬලා තියෙන්නේ, වැළපිලා තියෙන්නේ, සෝසුසුම් මෙල්ලලා තියෙන්නේ තමන්ට අදාළයි කියලා බැලුවාම. ඔයාලා කවදාවත් තමන්ට අදාළ වශයෙන් ලෝකේ ගලපන්න එපා. පුද්ගල භවකින් මමත්වයකින් ලෝකේ ගලප ගන්න එපා. පුද්ගල භවකින් මමත්වයකින් ලෝකේ ගලප ගන්න ගලප ගන්න මිනිසුන්ට දුක එනවා. මට අදාළ නොවන, මගේ කියලා නොගත්ත, මගේ වසඟී පැවැත්විය හැකියයි කල්පනා නොකරන කිසිවක්වත් කිසිවක්වත් අපි තුල දුකක් හදලා නැහැ. එකම එක දෙයක්වත් අපි තුල දුකක් හදලා නැහැ. කවරක්වත් අපි තුල දුකක් හදලා නැහැ. එන යමක් දුකක් හැදුවා නම්, යම් දෙයක් අපි තුල දුකක් හැදුවා නම්, ඒ දුක හදලා තියෙන්නේ මමත්වයකින්, මමායනයකින් අල්ලගත්ත තැන විතරයි. එහෙනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම සම්භවයේ උනේ මට අදාළ වශයෙන් ලෝකේ ගලපුව. මට අදාළ නැත්නම් අපි අතහැරලා දානවනේ. දැන් කවුරු හරි බණිනවා, බණිනකොට හැම වෙලාවකම අපි ගලපලා බලන්නේ ඕක මට අදාළයිද කියලා. ඔය බණිනේ මටවත්ද කියලා. එතකොට මේ මම ප්‍රණවගත්ත අදාළකම ඇතුලේ තමයි මට දුක දැනින්නේ. දැන් අපි නම කියලා කාට හරි බණිනවා කියමුකෝ, මේ ධර්ම සභාවේ නම කියලා බණිනකොට එයා හැම වෙලාවකම එයාට සාපේක්ෂව නි බලන්නේ. දැන් පුංචි බණ්ඩ කියලා කෙනෙකුට අපි බණිනවා, බැන්න ගමන් මොකද වෙන්නේ? ඒ බැනපු ගමන් එයා බලනවා මම පුංචි බණ්ඩද කියලා. බණිනේ වැඩන්නේ අපිට හැම වෙලාවෙම බලන්නේ මම පුංචි බණ්ඩද කියලා. එතකොට මම පුංචි බණ්ඩ නෙමෙයි නා. අනිමේ නම් එයාට දෝමනස්සයක් ඉන්නේ. මම පුංචි බණ්ඩන. පුංචි බණ්ඩන නම් එයා තුල ඇතුළ ගිනි ගන්න ගන්නවා. මේ ඔක්කොම ඉස්සරහා මට බණිනවා නේද කියලා. එතකොට පුංචි බණ්ඩා කියන එක අපි පනවගත් එකක් නේ. පුංචි බණ්ඩා කියන එක අපි මෙහි ඉඳලා සම්මත කරගත් එකක් නේ. මේ සම්මුතිය ඇතුලේ හැම වෙලාවකම කරන්නේ බාහිර ලෝකය තමන්ට සංසන්දනය කර කර බලනවා. ඒ තමන්ට සංසන්දනය කරලා බලනකොට තමන්ට අදාළ නම් විතරයි මිනිසුන්ට දුක එන්නේ. එහෙනම් මම බණින නිසා කාටවත් දුක එනවද? නෑ. තමන්ට අදාළ වශයෙන් බැලුවමයි දුක එන්නේ. ඒ කියන්නේ ලෝ මම බණිනේක ඔයාලට ප්‍රශ්නයක් නෑ. ඔයාලට දුක එන්නේ නෑ. හැබැයි ඒ බණිනේක ඔයාලට අදාළ වශයෙන් ඔයාලගේ මනසට වැටහුනොත් විතරයි දුක එන්නේ. ඒ නිසා මේ කිසිවෙක්වත් තමන්ට අදාළ වශයෙන් පිළිගන්න එපා. ඇයි? මම කියලා ස්වභාවයක් අපි පණව ගත්තා මිසක් පරමාර්ථ වශයෙන් එහෙම එකක් නැහැ. ඔයාලට අදාළ විදියට ලෝකේ කියවන එක නවත්තන්න. මේ ස්වභාව ධර්මයට සමවදින්න. ස්වභාවික රිද්මයට එකතු වෙන. එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධ වෙන්න ගන්නවා. ඔබ ඔබට අදාළ වශයෙන් විමසන කොට අරමුණු, ඔබ ඔබට අදාළ වශයෙන් කියවන කොට අරමුණු, ඔබ ඔබට අදාළ විදියට අත්දකින අත්දැකීමට එකතු වෙනකොට තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මේ ඔක්කොම සම්භවය වෙන්නේ. මේ ඔක්කොම සම්භවය වෙන්නේ බඳු පදනමක් ඇතුලේ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සහගත ඔගොල්ලෝ විමසන්නේ නැත්තම්, ඔගොල්ලෝ විමසන්නේ නැත්තම් පින්වත්නි ඔබට කවදාවත් දුක එන්නේ නැහැ. මේ ලෝකේ ප්‍රාර්ථනා තියාගන්න එපා. ප්‍රාර්ථනා කළා ලෝකේ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් පිච්චන් නොලබති තම්පි දුක්ඛං. යමක් ප්‍රාර්ථනා කළා මේක නොලැබෙනකොට දුක එනවා. මේ අවස්ථාවට එකතු වෙන්න. මේ අවස්ථාව තමයි වැදගත්ම වෙලාව. මේ අවස්ථාවට ඔබට එකතු වෙන්න ලැබීම ගැන ඔබ ඔබ ජීවිතයට ප්‍රශංසා කළ යුතුයි. කෙටියෙන්ම ගත්තොත් අකුලවල ගත්තොත් නිකන් කෙටියෙන් කියන්න කියලා කිව්වොත් පින්වත්නි දුක කියන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ මොහොතේ ගතද සිතද දෙකේ වැටහෙන එක තමයි දුක. ඇයි ගත සහ සිත දෙක නොවැටෙන මට්ටමට පවතිනවා නම් දුක කියලා කන්නේ? නිදාගෙන ඉදි කවුරුත් දුක් විඳිනවද? සිහිය නැතුව ඉන්නකොට කාටවත් දුක වැටෙනවද? වැටෙන්නේ නැහැ. මේ මොහොතේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමට, ගතයි සිතයි දෙක දැනෙන මට්ටමට ක්‍රියාත්මක වෙනකොට තමයි අපට දුක ඉන්නේ. නැත්තම් දුක ඉන්නේ නැහැ. දුක කියලා එකක් ඉන්නේ නැහැ පින්වත්නි. මේ වෙලාවේ හටගන්නවා පංචස්කන්ධය. මේ මං කියන වචනයක් ගානේ ඔබ තුල හටගන්නේ මොනවද? පංචස්කන්ධ. මේකයි කියන ඒවා ඇහෙන්නේ කොහෙදද? කන තියෙන්න ඕන හොඳට. මාව පේන්න හැතියෙන්න ඕනේ. එතකොට මේ ඇස කන මේ මට්ටමට තියෙන මේ රූපය. එතකොට මේ මං කියන ඒවා ඇහෙන්න නම් ඕගොල්ලොන්ගේ විඤ්ඤාණස්කන්ධේ ක්‍රියාත්මක වීමෙන් ඕගොල්ලෝ තුල මම මේ කියන වචන අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. මේ වචන තේරෙන්නේ නැත්තම් අඳුන ගන්න පුළුවන් වෙන්න. අඳුන ගැනීමක් හිතේ තියෙන්නේ. ඒකට අනුව වේදනාවක් හිත තුල වින්දනයක් හට ගන්නවා. ඒ කියන්නේ මේ බණ තේරෙනව නම් සැප වේදනාව, තේරෙන්නේ නැත්නම් දුක් වේදනාව. ඒකට අනුව හිතේ විතර්ක ਵਿਚාර පදනම් කරගෙන සිතුවිලි ප්‍රවාහයකට එකතු වෙනවා. ඒ අනුව සිතුවිලි උපදිනවා හිතේ. මේ වගේ මේ ගතයේ සහ සිතේ ක්‍රියාත්මක වීමක් තමයි මේ මොහොතේ සිද්ධ වෙන්නේ. ඒතර ගතයේ සහ සිතේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනකොට මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ අත්දැකීම තුළ ස්කන්ධ පංචකයක් අට ගන්නවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඔය මේ සියලු දැනීම් මාත්‍ර තුල මේ ස්කන්ධයන් හටගෙන බිඳිල යනවා. හැම දැනීමකම ඕක වෙනවා. ස්වල්ප දැනීම් මාත්‍රයක පවා මේ ක්‍රියාවලිය තමයි ඕගොල්ලෝ තුල සිද්ධ වෙමින් පවතින්නේ. ඉතින් මෙන්න මේ ස්කන්ධයන්ගේ හටගෙන බිඳෙන එක මේ හට ගැනීම තුල තමන් තුල ඇති වෙන දැනුවත්කමමයි දුක. නැතු වෙන දුකක් කියලා එකක් නැහැ. මේ ස්කන්ධ යථා පරිදි හට ගන්න පුළුවන් මට්ටමේ අත්දැකීමක් නැත්තම් දුක් විඳින්න බෑ. මෙන්න මෙබඳු ආකාරයක දුකක් අපි වළඳන්නේ. ඉතින් මේ දුකෙන් සම්පූර්ණයෙන් මිදෙන්න නම් තණ්හාව අයින් කරන්න ඕන හිතේ. තණ්හාවෙන් අයින් කරාට පස්සේ ආයි නැවත නැවත ඉස්සරහට දුක සකස් වෙන එක නවතිනවා පින්වත්නි. එතකොට මේ දුකේ නිදානයක් තියෙනවා. මේක කවුරුවත් හැදුවා නෙමෙයි. බාහිර ලෝකේ අරන් ආවනේ. මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මා කරා පමුණුවා නෙමෙයි. බාහිර ලෝකයක් නිසා විඳවන්ට සිද්ධ වුණා නෙමෙයි. බුද්ධ වචනේ කියනවා කතමෝච බික්කවේ දුක්ඛස්ස නිදාන සම්භවෝ තණ්හා බික්කවේ දුක්ඛස්ස නිදාන සම්භව. හොඳට බලන්න අපි තණ්හා කළේ නැත්තම් ලෝකෙ වෙනස් වෙනකොට, ලෝකෙ කඩා වැටෙනකොට අපිට දුක ඇවිල්ලා නැහැ. මේ මොහොතෙත් ලෝකෙ කඩා වැටෙනවා. මේ මොහොතේ ලෝකෙ බිඳෙනවා. මේ මොහොතේ ලෝකේ වැටෙනවා. ලෝකෙ වැටෙන්නේ නැති, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති මොහොතක් නැහැ. හැම වෙලාවකම ලෝකෙ වැටෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඒක ලෝකෙට අදාළයි. එහෙම අදාළ වුණා කියලා අපිට සෝසුසුම් නැහෙනේ. හැබැයි අපි ආශා කරපු, තණ්හා කරපු බැඳුණු ලෝකේ වැටෙනකොට, ආසා කරපු, තණ්හා කරපු, බැඳුණු ලෝකය කැඩෙනකොට, ආසා කරපු, තණ්හා කරපු, බැඳුණු ලෝකය වැටෙනකොට, බිඳෙනකොට, කැඩෙනකොට අපි තුල කඳුළු උපදිනවා. ලෝකේ සියල්ල කැඩෙන එක, බිඳෙන එක, වැටෙන එක, කුඩුපට්ටම් වෙන එක කිසිත්තාක අපි තුල කඳුලක් ජනනය කරලා නැහැ. එහෙනම් ලෝකය කැඩෙන, බිඳෙන, වැටෙන කම ලෝකේ රිද්මය. හැබැයි කැඩෙන, බිඳෙන, වැටෙන ලෝකයට මම තණ්හා කළොත් ලෝකේ කැඩෙන, බිඳෙන, වැටෙනකොට මට දුක එනවා. ඒ කියන්නේ මා තණ්හාව පදනම් කරගෙන ඇතුළාන්තය තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා මා තුළ ඇති වෙන මැදිහත් වීම පදනම් කරගෙනයි දුක ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් දුක කියලා එකක් ඉන්නේ නැහැ. ඒ නිසා ওই පින්නතුන්ලා දැනගන්න මේ දුක කියන එක කොහොමද සකස් වෙන්නේ කියලා. එහෙම දකින්න දැනගන්න කෙනෙකුට තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ නිසා තම තමන් මේක මේ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක ගැනම නිතරම වදාළේයි. මේ ලෝකේ දුක තමයි තියෙන්නේ. තියෙන එකනේ කතා කරන්න ඕන. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ දුක ගැනම කොයි වෙලෙත් කියන්නේ? මෙහි තියෙන්නේ දුකනේ. කියන්නකෝ මට දුකට වඩා මොකක් හරි තිබ්බනම්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක ගැන වදාළේ දුකෙන් මිදෙන්නයි. තියෙන ප්‍රශ්නේනේ කතා කරන්න ඕනේ. නැති ප්‍රශ්න කතා කරලා වැඩක් තියනවද මේ? වැඩක් නැහැ. එතකොට දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්න ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා දුක ගැන තේරුම් කරන්න. දැන් බලන්න අන්තිමටම තමයි අපි කියුවේ මේ දුක හැස්තා නිදාන සම්භවය මොකද්ද? කතමෝච බික්කවේ දුක්ඛස්ස නිදාන සම්භවෝ තණ්හාය බික්කවේ දුක්ඛස්ස නිදාන සම්භවෝ. මේ දුකේ හේතුව තණ්හාව නිසා හිතින් තණ්හා කරන්න එපා. එතකොට දුක නැහැ කියලා කියන්න වෙන්නේ අන්තිමටමයි. දුක තේරුම් කරන්නේ නැතුව තණ්හාව ඉවත් කරන්න කියලා කියන්න පුළුවන්කමක් නැහැ. මොකද අපි ඉන්නේ ලොකු මුලාවක. අපි හිතා ඉනවා මම මාව දුකටපත් කරේ මේ බාහිර ලෝකයේ කියලා. කිසිම ලෝකයක් මාව දුකටපත් කරන්නේ නැහැ. කිසි කෙනෙකුට මාව දුකටපත් කරන්න බෑ. මං තණ්හා කරන ප්‍රමාණයට මට දුක් විඳින්න වෙනවා. තණ්හා කරන්නේ නැත්තම් ඒ තණ්හා කරන්නේ නැති ඒවා වැටුණා කැඩුණා බිඳුණා කියලා අපි කවදාවත් අඬන්නේ නැහැ. ඇයි අපි දන්නවා අපි අපිට වටිනාකමක් නැහැ. දැන් අපිට වටිනාකමක් නැතිව අපි කැමති විසිකරන්න. ඉවතව ආයෙත් වටිනවා වෙන්න පුළුවන්. නමුත් වටිනාකමක් නැතිව විසි කරනවා. ඒක කවුරු හරි ගත්තා කියලා අපි අඬනවද? නෑ. ඇයි? අපි හිතේ තණ්හාව නෑ. එහෙනම් තණ්හාව නැති එක අහිමි වීම කියන්නේ එක දුකක් නෙමෙයි. ලෝකේ අහිමි වීම ස්වභාවය කරගෙනයි තියෙන්නේ. බිඳෙන එක ස්වභාවයක් ලෝකේ. කැඩෙන බිඳෙන වැටෙන එක ස්වභාවයක්. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ එහෙමයි කියන්නේ. පළුදු වීම ලෝකේ ස්වභාවයක්. හැබැයි මේ පළුදු වෙන ලෝකෙට වටිනාකම දුන්නාම පළුදු වෙන හැම මොහොතකම කඳුළු උපදිනවා. ඒ නිසා පළුදුන ලෝකෙට ඕනෑමට වඩා තණ්හා කරන්න එපා. උපේක්ෂාවකින් ඉන්න, මැදහත්ව ඉන්න. ඕනම අභියෝගයක්, ඕනම දෙයක් වෙන්න පුළුවන් උපරිම දේ බලාපොරොත්තුෙන් ඉන්න මේ මොහොතේ. එතකොට දුක අඩුයි. ඒ නිසා මේ දුකේ සදාතනික නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව මේ පිණිතුන් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද බොහොම සරල ධර්ම කාරණා ටිකක් අපි කිව්වේ. ඒ තමයි මේ දුක ගැන ඇත්තටම. එද මේ දුක සකස් වෙන්නේ කොහොමද කියලා ඉතාම සරල අර්ථයක් අපි මතු කළේ. දායකත්වයේ බතරමුල් දකුණු තරංගම පදිංචි පතිරගේ ජගත් උදේ කුමාර මහතා, පතිරගේ පැතුම් චතුරංග කුමාර මහත්මයා ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ. ඒ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා මේ පින්තුන්ට ආශිර්වාද කරනවා. මේ මාසේ 15 වන දින ජන්මදිනයේ දුණු ධම්මිකා බොතේජෝ මෑණියන්ට මේ මාසේ 6 වන දින ජන්මදිනයේ දුණු පතිරගේ සුනන්ද පුෂ්පකුමාර මහත්මයාට මේ මාසේ 18 වන දින ජන්මදිනයේ දුණු වසන්ත බොතේජෝ මහත්මයා ඇතුළු මේ සම්බන්ධ වුණා වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුවපත් බව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිතුණී සාරණ්‍යා සහ ලුවිනි සෙනාරා කියන පින්වත් දියණිවරුන්ටද, පුංචි දියණිවරුන්ට නිරෝගී සුව කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරන තිබෙනවා. දේශකයන් වහන්සේ චම්පටත් මේ කාර්ය මණ්ඩලයටත් ධර්මශ්‍රවණී කරපු ලක්වාසි ලෝකවාසි හැම දිනාටමත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ කායික මානසික සුවපත් බව පිණිස වේවා. මේ රැස් වුණා වූ සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ලොකු කැටගොඩ ඥානවතී පෙරේරා මෑණියන්ට, පතිරගේ සෝමදාස පියාණන්ට, පතිරගේ නිරංජලා රුක්ලන්ති සහෝදරිය කේ සේපාල මහත්මයා ඇතුළු පිනුතුන් සියලු දෙනාට ආශිර්වාද කොට තිබෙනවා. ධම්මිකා බොතේජෝ මෑණියන් නමින් පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ටද අනුමෝදනා කොට තිබෙනවා. මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපනිශ්‍රය වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.